පාර්ලිමේන්තු අටවැනි සටවැනි දින දක්වා පාර්ලිමේන්තු කල්ටමීතියයි යෝජනා කරනවා.
චරිතහෙවත් මැත්තුම චරිතහෙවත් මැත්තුමා යෝජනා ඉදිරිපත් කරන්න
කතානායකතුමනි, මෙම සභාව කතැබීමේ විවාදය පදනම් කරගන්නේ නම්වැනි පාර්ලිමේන්තුවට පොදු ව්‍යාපාර කාර්ක සභාව විසින් ඉදිරිපත් කරන ලැබූ පළමු සහ දෙවන වාර්තා පිළිබඳවයි. මෙම පළමු කෝප් කමිටු වාර්තාව 2021 අටවැනි මස 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර දෙවන වාර්තාව 2021 4 මස 6 දින ඉදිරිපත් කර තිබෙනවා. මෙම පළමු වාර්තාවේ කෝප් කමිටු විමර්ශන 6ක් අන්තර්ගතව තිබෙනවා. ඒවා වන්නේ නොරච්චෝල ලක්විජය ගල්ලගුරු බලාගාරයේ ගල්ලගුරු ප්‍රසම්පාදනය පිළිබඳව, එවැගේම මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සහ එම ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳව, රාජ්‍ය සේවය ඩිජිටල් කිරීම සම්බන්ධයෙන් ICT ආයතනය විසින් සිදුකර ඇති කාර්යභාරය සම්බන්ධව, ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි මුද්‍රණය සම්බන්ධව ප්‍රසම්පාදනය යන මූලික කරුණු මෙම වාර්තාවට ඇතුළත් වෙනවා. මෙම විමර්ශනවලට අමතරව නොරච්චෝලේ ලක්විජය බලාගාරයේ පාරිසරික බලපෑම් සම්බන්ධවත්, කැලණි ගඟේ ජල දූෂණය හේතුවෙන් මෙරට පානීය ජල පරිභෝජනයට සිදුවී ඇති බලපෑම සම්බන්ධවත් විශේෂ විගණනයන් දෙකක් මත පදනම් වූ කෝප් කමිටු විමර්ශනයන් මෙයට සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, 9 පාර්ලිමේන්තුවේ දෙවන කෝප් කමිටු වාර්තාව මගින් ඉදිරිපත් කරන්නේ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල මගින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් ස්ලිට් ආයතනය සම්බන්ධව සිදුකර ඇති ආයෝජනයන් සහ මෙම ආයතනයේ අයිතිය සම්බන්ධව ඇති වී තිබෙන තත්ත්වයයි. විශේෂයෙන්ම මෙම පාර්ලිමේන්තුවට මෙම වාර්තා දෙක මගින් අප ඉදිරිපත් කරන්නේ මූලික වශයෙන්ම මේ වාර්තාවන් සම්බන්ධව සමාජ මතයත්, එවැගේම මේ වාර්තා මගින් ඉදිරිපත් වන කරුණු සම්බන්ධව විශේෂයෙන්ම මේ ගරු සභාවේ අවධානයත් යොමු කිරීම සඳහායි. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි, මම මේ අවස්ථාවේදී මෙම වාර්තාව දෙක පිළිබඳව යම් අදහසක් පළ කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම මෙම කල්තැබීමේ විවාදය සඳහා පදනම් කරගත් මේ මූලික 9 පාර්ලිමේන්තුවේ කෝප් කමිටු වාර්තා දෙක පිළිබඳව සමාජයේ සාකච්ඡාවක් ඇතිවිය යුතුයයි මම කල්පනා කරනවා. විශේෂයෙන්ම මෙම වාර්තාවන් තුළ ඉදිරිපත් වන විමර්ශන මගින් බලාපොරොත්තු වන්නේ මේ රටේ මූල්‍ය පාලනය සම්බන්ධව මෙම ගරු සභාවට, මේ රටේ පාර්ලිමේන්තුවට තිබෙන බලය, පොදු ව්‍යාපාරවල මූල්‍ය විනය, පරිපාලන කළමනාකරණ තත්ත්වයන් සහ රාජ්‍ය ව්‍යාපාරයන්ගේ ආරක්ෂාව සංරක්ෂණය පිළිබඳව යම්කිසි පසුවිපරමක් නිර්මාණය කිරීමයි. විශේෂයෙන්ම කෝප් කමිටුව සතු ඒ බලය සහ වගකීමේ ස්වභාවය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගිනුත්, මේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මගිනුත් නැවත වතාවක් ස්ථාපිත කොට තිබෙන බව ඉතාමත්ම ගෞරවයෙන් මේ සභාවට දැනුම් දිය යුතුව තිබෙනවා. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මූල්‍ය සම්බන්ධව, රාජ්‍ය මූල්‍ය සම්බන්ධව මේ පාර්ලිමේන්තුව සතු බලය, පාර්ලිමේන්තුව සතු එය මෙහෙයවීමේ සහ එය පිළිබඳව තීරණය කිරීමේ බලය සමග ගැටගැහිච්ච ආයතනයක් විදියටයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවතින්නේ. එනිසා පොදු ව්‍යාපාර, රාජ්‍ය විසින් සිදු කරන පොදු ව්‍යාපාර මූලික වශයෙන්ම ජනතාවගේ මුදල් සමග ගැටගැහිච්ච වූ නිසා ජනතාව වෙනුවෙන් සිටින නියෝජිතයන් ලෙස අපි මේ ගරු සභාව එම මුදල්වල පරිපාලනය, ආරක්ෂාව සහ නිසි පරිදි ඒවා කළමනාකරණය වීම පිළිබඳව සොයා බැලිය යුතුව තිබෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ ප්‍රධාන වාර්තා දෙක මගින් ඉදිරිපත් වන කරුණු පිළිබඳව මේ ගරු සභාවේ අවධානය යොමු වේවි කියලා. විශේෂයෙන් මෙහි පළමු වාර්තාවේ වැදගත් විමර්ශනයක් ලෙස නොරච්චෝල ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ ගල්ලඟුරු මිලදී ගැනීම සම්බන්ධව විමර්ශනය ඇතුළත් වෙනවා. මම මේ අවස්ථාවේදී අපේ මූලික වශයෙන්ම අපේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණකාධිපතිතුමා ප්‍රධාන ඒ නිලධාරි මණ්ඩලයටත් අපේ ස්තුතිය පිරිනමනවා. ඉතාමත්ම වැදගත් විමර්ශනයක් මේ නොරොච්චවල ගල්ලඟුරු බලාගාරයේ ගල්ලඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධව සිදු කර තිබීම ගැන. විශේෂයෙන්ම මේ ගල්ලඟුරු මිලදී ගැනීමේ ක්‍රමවේදයන් මිලදී ගැනීම සම්බන්ධ විවෘතභාවයන් පිළිබඳව මෙම වාර්තාවේදී අපි සාකච්ඡා කොට තිබෙනවා. ඒ වගේම ගල්ලඟුරු වැනි ඉතාමත්ම වැදගත් විදුලි බලක මූල ද්‍රව්‍යයක් ලංකාවට ආනයනය කිරීම සම්බන්ධ ප්‍රශ්නයේදී අපිට අවශ්‍ය කරන නීති රීති සම්බන්ධව ඉතාමත්ම වැදගත් පැති ගණනාවක් මේ ගරු සභාවේ අවධානයට ලක් විය යුතුයි කියලා අපි කෝප් කමිටුව විදියට විශ්වාස කරනවා. විශේෂයෙන්ම ගල්ලඟුරු මිලදී ගැනීමේදී ක්ෂණික ප්‍රසම්පාදනය, ඒ කියන්නේ ස්පොට් කොන්ට්‍රැක්ට්ස්, ඒ වගේම දිගු කාලීන ප්‍රසම්පාදනය ටර්ම් කොන්ට්‍රැක්ට්ස්, මේ දෙක පිළිබඳවම රටක් විදියට අපි මීට වඩා පළල් අවධානය යොමු කළ යුතුයි කියලා කෝප් කමිටුව මේ ගරු සභාවට මේ වාර්තාව හරහා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පිළිබඳව අපිට තියෙන්නේ යම්කිසි ආකාරයක පැරණි නීති සමුදායක්. විශේෂයෙන්ම අපේ රටේ ප්‍රසම්පාදනය සම්බන්ධ නීති හදද්දී සමහර මේ ගල්ලඟුරු වැනි ඉතාමත්ම සංවේදී වේගයෙන් ලබා ගත යුතු සමහර අවස්ථාවලදී වැඩියෙන් ලබා ගත යුතු අමුද්‍රව්‍ය සම්බන්ධව ප්‍රසම්පාදන ලිහිලක් ප්‍රසම්පාදනමය වශයෙන් යම් ඉඩක් නිර්මාණය කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ආණ්ඩුවේ විශේෂයෙන්ම ඇනවුම් කිරීමේදී සහ ගොඩබෑමේදී ඇතිවන නාස්තිය පිළිබඳවත් එක්තරා දුරකට අපි මෙම කෝප් කමිටු සාකච්ඡාව තුළ අවධානය ලක් කරලා තිබෙනවා. එනිසා නොරොච්චෝල ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ ගල්ලඟුරු ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් විදිහට අපි කෝප් කමිටු සාකච්ඡාවට එකතු කරලා තියෙනවා. ගරු කථානායකතුමනි, ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගය 2015 ආණ්ඩුව ආරම්භ වෙනකොට ඊට පෙර ආණ්ඩුව 2005-2015 ආණ්ඩුව උතුරු අධිවේගී මාර්ගය ලෙස එය ආරම්භ කොට තිබුණේ. උතුරු අධිවේගී මාර්ගය ලෙසින් ආරම්භ කර තිබුණු ඒ අධිවේගී මාර්ගයේ මූලික වශයෙන්ම ශක්්‍යතා අධ්‍යයනය පිළිබඳව ගැටලුවක් මතුවී තිබුණා. උතුරු අධිවේගී මාර්ගය එනේර මුල්ලේ ඉඳලා මීරිගම දක්වා ආරම්භ කරන්න මුලින් තිබුණු රජය 2010-2015 රජය සූදානම්ව තිබුණත්, නමුත් විශේෂයෙන්ම 2015 ආපු අනිත් අලුත් වෙනත් රජය, එහෙම නැත්නම් අර යහපාලනයයි කියාගත් රජය තවත් ශක්්‍යතා අධ්‍යයනයක් මේ සඳහා යෝජනා කොට ඉදිරිපත් කොට තිබුණා. ඒ නිසා මේ ශක්්‍යතා අධ්‍යයනයන් හරහා රටේ තියෙන ප්‍රධාන ව්‍යාපෘතිවල විශාල දූෂණයක් සිදු වී තිබෙන බව කෝප් කමිටු විමර්ශනවලින් අපි මූලික වශයෙන්ම හඳුනාගෙන තිබෙනවා. විශේෂයෙන්ම එඬේර මුල්ලේ ඉඳලා මීරිගමට යනවද, එහෙම නැත්නම් කඩවත ඉඳලා මීරිගමට යනවද කියන ප්‍රශ්නය වෙනුවෙන් විශාල මුදලක් වැය කරලා තියෙනවා මේ ශක්්‍යතා අධ්‍යයනයන් හරහා. එනිසා අපේ රටේ ශක්්‍යතා අධ්‍යයනය කියන එක ව්‍යාපෘතිවල දූෂණයට යම් කිසි දුරකට සම්බන්ධ වෙලා තියෙනවායි කියන අදහස මෙතනදී අපි සාකච්ඡා කරලා තියෙනවා. එනිසා ගරු කථානායකතුමනි, මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ නැවතත් උතුරු අධිවේගී මාර්ගයේ ලෙස ගමන් කරනවාද මධ්‍යම අධිවේගී මාර්ගයේ ලෙස ගමන් කරනවාද කියන එක ඒ අමාත්‍යාංශයේ සතු තීරණයක්. නමුත් අපේ රටේ ජාතික වැඩසටහන් අධිවේගී මාර්ගය වැනි ජාතික වැඩසටහනක් ආරම්භ කිරීමේදී ක්‍රියාත්මක කිරීමේදී ඒ වගේ ශක්්‍යතා අධ්‍යයනයන් ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වුණොත් ඒක විශාල මහජන මුදල් විනාශයක් බවට පත් වෙනවා. ශක්්‍යතා අධ්‍යයනයක් එහෙම නැත්නම් ෆීසිබිලිටි ස්ටඩි එකක් කියන්නේ යම්කිසි ව්‍යාපෘතියකට එකවරක් පමණක් සිදු කරන්න තියෙන අධ්‍යයනයක්. එනිසා සක්‍යතා අධ්‍යයන කීපයක් එකම ව්‍යාපෘතියට සිදු කිරීම මේ රටේ ජාතික ධනය විනාශ වෙන නැත්නම් ජාතික ධනය වැරදි ආකාරයට යෙදවෙන ආකාරයක් ලෙස අපි කෝප් කමිටුව විදියට විමර්ශනය කොට තිබෙනවා. එනිසා විශේෂයෙන් අපි කියන්නේ උතුරු අධිවේගී මාර්ගය මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස නැවතත් නාමකරණය වෙලා තිබුණත් එය නැවත උතුරු අධිවේගී මාර්ගය ලෙස ඉදිරියට ආවත් සක්‍යතා අධ්‍යයනය feasibility studies කියන ඒවා විශාල වශයෙන් ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් කරන්න ගියොත් රටේ විශාල ප්‍රශ්නයක් ඇති වෙන බව අපි කෝප් කමිටු මේ වාර්තාව තුළ සාකච්ඡා කොට තිබෙනවා. ගරු කතානායකතුමනි, ඒ වගේම මේ කෝප් කමිටු වාර්තාවේ තවත් එක වැදගත් අවධානයක් වැදගත් විමර්ශනයක් අපි ලක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම නොරොච්චෝල ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ පාරිසරික තත්ත්වය සම්බන්ධව. එහෙම නැත්නම් අපේ රටේ පරිසරයට නොරොච්චෝල ගල්ලඟුරු ව්‍යාපාරයෙන් ගල්ලඟුරු බලාගාරයෙන් ඇති කරන බලපෑම පිළිබඳව අපේ රටේ තියෙන අධ්‍යයනය එහෙම නැත්නම් පිළිගැනීම කුමන තැනක තියෙනවද කියන එක සම්බන්ධව විශාල ප්‍රශ්නයක් මේක තුල අපි සාකච්ඡා කරලා තියෙනවා. ගරු කතානායකතුමනි, එනිසා මූලික වශයෙන් අපේ රටේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සමග මේ ලක්විජය නොරොච්චෝල ගල්ලඟුරු බලාගාරයේ පරිසර අධ්‍යයනය ගැටගැහිලා තියෙනවා. අපේ රටේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාරිසරික විෂය සමගාමී ලැයිස්තුවට ඇතුළත් වෙලා තියෙන්නේ. පාරිසරික විෂය සමගාමී ලැයිස්තුවට ඇතුළත් වෙලා තියෙන තත්වයක පරිසරය සම්බන්ධව මධ්‍යම ආණ්ඩුවයි පළාත් සභාවයි දෙකම නීති හදන්න දෙකම නියාමනය කරන්න ගිය තත්ත්වයක් තමයි වයඹ පළාතේ ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ තත්ත්වය සම්බන්ධව අපි කෝප් කමිටු වාර්තාව තුළ සාකච්ඡා කොට තිබෙනවා. එවැගේම ගරු කතානායකතුමනි, කෝප් කමිටු වාර්තා අතරින් අපේ දෙවැනි කෝප් කමිටු වාර්තාව ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් අපේ සමාජය තුළ සාකච්ඡා කොට තිබෙනවා. මම විශ්වාස කරනවා මේ ප්‍රශ්නය විශේෂයෙන්ම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය එහෙම නැත්නම් ස්ලිට් ආයතනය සම්බන්ධව අපි විශේෂ වාර්තාවක් මේ මගින් ඉදිරිපත් කොට තිබෙනවා. ස්ලිට් ආයතනය අපේ රටේ
නිස්සද්ද වෙන්න. දැන් අපේ විරුද්ධ පක්ෂ මන්ත්‍රීතුමාලා ඉඳගත්තා නම් හොඳයි. ඔය පෙන්න ගන්න තියෙනවා පෙන්න ගන්න මෙහිසිය. ඔබතුමාලා ඉඳගන්න, ඉඳගෙන පෙන්වන්න ඕවා. ගරු මන්ත්‍රීතුමාලා විරුද්ධ පක්ෂයේ කරුණාකරලා ඉඳගන්න, ඉඳගෙන ඔය පෙන්වන ඒවා ඔක්කොම පෙන්වන්න. අපේ මන්ත්‍රීතුමා විරුද්ධ පක්ෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීතුමාලා ඇතුළට යන්න, කරුණාකරලා යන්න. සභාව කඩාකප්පල් කරන්නේ නැතුව කරුණාකරලා ඉඳගන්න, ඉඳගෙන විරෝධතාවය දක්වන්න. මන්ත්‍රීතුමා කතා කරන්න.
අර කතානායකතුමනි, විශේෂයෙන්ම ස්ලිට් ආයතනය සම්බන්ධව අපේ රටේ අද වෙනකොට ඉතාමත්ම තීරණාත්මක සාකච්ඡාවක් මතුවී තිබෙනවා. මේ සාකච්ඡාව අපේ දෙවැනි කෝප් කමිටු වාර්තාව තුළ මූලික වශයෙන්ම ඉදිරිපත් කොට තිබෙනවා. අපේ මේ අවස්ථාවේදී මම මේ ගරු සභාවට දැනුම් දෙන්න ඕන ගරු කතානායකතුමනි මේ ස්ලිට් ආයතනය එහෙම නැත්නම් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය අපේ රටේ ජාතික අවශ්‍යතාවයක් වෙනුවෙන් නිර්මාණය වෙච්ච ඉතාමත්ම වැදගත් ආයතනයක් කියලා. මේ ආයතනය මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල මගින් 1998 මාර්තු මාස 27 වෙනි දින ආරම්භ කරපු සාකච්ඡාවකින් තමයි ආරම්භ වෙලා තියෙන්නේ. මෙම ආයතනය ආරම්භ කිරීම සඳහා 1998 අප්‍රේල් මාස 1 වෙනිදා එවකට හිටපු වෙළඳ සහ අභ්‍යන්තර ආහාර වෙළඳ සහ ආහාර අමාත්‍ය කිංස්ලිටි වික්‍රමරත්න මැතිතුමාත් එවැගේම අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණ මැතිතුමාත් ඒකාබද්ධ කැබිනට් පේපර් එකක් 1998 අප්‍රේල් මාස 1 වෙනිදා ඉදිරිපත් කරලා මෙම ආයතනය ආරම්භ කිරීමේ මූලික පියවර ඉදිරියට ගෙනාවා. මෙම කැබිනට් සංදේශය එහෙම නැත්නම් මෙම ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාව 1998 ජූලි මාස 1 වෙනිදා අනුමත වුණා. මාළඹේ පිහිටි මහපොළ බාරකාර අරමුදලට අයත් අක්කර 25ක භූමි භාගය යොදා ගනිමින් මේ ස්ලිට් ආයතනය එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණ ආයතනය ආරම්භ කිරීමට එහිදී තීරණය කොට තිබෙනවා. ඒ වගේම මේ ආයතනය සඳහා රජයෙන් මිලියන 500ක මුදලක් ආයෝජනය කිරීමටත් 1998 මේ කැබිනට් පත්‍රිකාව මගින් අනුමත කොට තිබෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙළඳ අමාත්‍යාංශය කියන අමාත්‍යාංශ දෙක යටතේ මේ ආයතනය ආරම්භ කිරීමටත් ඒක අනාගතයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු සම්නිවේදන පීඨයක් බවට පත් කිරීමටත් මේ කැබිනට් පත්‍රිකාවේදී මූලික වශයෙන් අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ කැබිනට් පත්‍රිකාවේ තියෙන මේ අනුමැතිය ක්‍රියාත්මක කරන්න 1999 ජනවාරි මාස 28 වෙනිදා එවකට තිබුණු ආහාර සහ වෙළඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඇන්ටන් ඇල්ෆර්ඩ් කියන මහත්මයාගේ මූලිකත්වයෙන් තිබිච්ච ඉතා වැදගත් රැස්වීමකදී මේ ආයතනය නීති මගින් පනතක් මගින් ඉදිරිපත් කරන තුරු මේ ආයතනයට යම්කිසි ආකාරයක නෛතික තත්වයක් ලබා දීම සඳහා මෙය ගැරන්ටීඩ් ලිමිටඩ් කම්පැනියක් විදියට අපේ කම්පැනි ඇක්ට් එක යටතේ සංස්ථාපනය කරන්න එකඟතාවය ලැබී තිබෙනවා. මේ රැස්වීම මගින් තීරණය කරලා තිබෙනවා ගරු කතානායකතුමනි මේ ගරු කතානායකතුමනි එනිසා මේ 1999 ජනවාරි මාස 28 වෙනිදා පැවති සාකච්ඡාවේදී ඉතාමත්ම නිශ්චිතව ඉදිරිපත් කරලා තියෙන අදහසක් වෙනවා. ඒ නිශ්චිත අදහස තමයි මේ ආයතනය නීති මගින් ක්‍රියාත්මක කරන තුරු පනතක් මගින් සංස්ථාපනය කරන තුරු ලාභ නොලබන කම්පැනියක් විදියට එහෙම නැත්නම් ලාභ නොලබන ආයතනයක් විදියට
ඉඳගන්න
ව්‍යාපදිංචි කරන්න
නැතිව මේ ජයමහමන්තිතුමා කරුණාකරලා යන්න කියන්න යාට ඔබතුමා කතා කරගෙන යන්න හේරත් නැත්තුමා.
ඒ වගේම මේ කැබිනට් තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ආයතනය වෙනම පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කරන තුරු තොරතුරු තාක්ෂණය සම්බන්ධව විශේෂ රජයේ සතු ආයතනයක් ලෙස ඉදිරියට ගෙන යන්න වැඩ කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මෙම කාලය තුල එහෙම නැත්නම්
යන්න කියන්නේ
මෙම කාර්යව තුල මේ ආයතනයේ විවිධ ඒ අනුව මේ ආයතනය මම මුලින් කිව්වේ ගරු කථානායකතුමනි මේ ආයතනය ඒ අනුව සංස්ථාපනය කරා වෙනම පනතක් විදියට ඉදිරිපත් කරන තුරු ලාභ නොලබන ලංකාවේ රජයේ යටතේ තිබෙන ආයතනයක් විදියට මේ ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සඳහා ඒ අවස්ථාවේදීම විවිධ ආයතනවල නියෝජිතයන්
ඉබර් රහමන් මන්ත්‍රීතුමා කරුණාකර ඇතුළට යන්න
නියෝජිතයන්
පත් කරන ආසනයේදී
විවිධ ආයතනවල නියෝජිතයන් ගණනාවක් ඒ අනුව මේ මූලික අධ්‍යක්ෂක මණ්ඩලයට පත් වෙන ලැබුවා. ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය UGC ආයතනය ඒ වගේම ආයෝජන මණ්ඩලය වැනි ආයතන ගණනාවක නියෝජිතයන් මේ ආයතන ගණනාවක නියෝජිතයන් මෙම අධ්‍යක්ෂක මණ්ඩලයට මේ අනුව පත් වුණා.
මුජිබර් රහමන් මන්ත්‍රීතුමාත් යන්න. ඔබතුමාත් යන්න තමන්ගේ ආසන වලට.
මේ ආයතනය 2003 විතර වෙනකොට මේ රටේ ඉතාමත්ම වැදගත් රාජ්‍ය ආයතනයක් විදියට ගරු කථානායකතුමනි ගොඩ නැගිලා තිබුණා.
කරුණාකරලා
විශේෂයෙන්ම
ආණ්ඩු පක්ෂේ මන්ත්‍රී තුන්දෙනාට යන්න ඇතුළට. යන්න ඇතුළට. තමන්ගේ ආසන වලට යන්න. ඔබතුමා කතා කරගෙන යන්න.
ගරු කථානායකතුමනි ඒ අනුව මා කියමින් හිටියේ මේ ස්ලිට් ආයතනය 1998 එවකට උසස් අධ්‍යාපන අමාත්‍යාංශෙත් එවැගේම මේ රටේ තිබුණු පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ කිංස්ලිටි වික්‍රමරත්න මැතිතුමත් රිචඩ් පතිරණ මැතිතුමත් තමන්ගේ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් මගින් මේ ආයතනයේ පිහිටවනු ලැබුවා. මේ ආයතනයේ පිහිටවීමෙන් පස්සේ විශේෂයෙන්ම මම අර සද්ද තියෙන වෙලාවේ ඇහෙන්නේ නැති වෙලාවේ ඉතා වැදගත් කාරණයක් කිව්වා. මේ සංවාදය මේ විවාදයට මේ කරුණ ඉතාම වැදගත් නිසා ගරු කථානායකතුමනි මම නැවත කියනවා 1999 ජනවාරි මාස 28 වෙනිදා තිබුණු රැස්වීමකදී විශේෂයෙන්ම එවකට පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇන්ටන් ඇල්බර්ට් මැතිතුමා ඉතාමත්ම වැදගත් කඩදාසියක් ඒක දැනටත් අපි සතුව තියෙනවා ඉදිරිපත් කළා මේ ආයතනය පනතක් මගින් සම්මත කරන තුරු ලිමිටඩ් ලයබිලිටි කම්පැනියක් විදියට අපේ රටේ ලියාපදිංචි කරන්න. ඒ වගේම ස්ලිට් ආයතනයේ ඒ කම්පැනියට අධ්‍යක්ෂක මණ්ඩලයට ප්‍රධාන ආයතනවල නියෝජිතයන් ගණනාවක් එකතු කරන්න. ඒ ආයතන තමයි එක පැත්තකින් මොරටුව විශ්වවිද්‍යාලයේ මොකද මොරටුව විශ්වවිද්‍යාලයට අනාගතයේ මේක දෙන්න බලාපොරොත්තු වෙන නිසා. ඒ වගේම BOI ආයතනය මේකේ අධ්‍යක්ෂක මණ්ඩලයට එකතු කරා. ඒ වගේම ගරු කථානායකතුමනි මේකේ අධ්‍යක්ෂක මණ්ඩලයට අර මොරටුව විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් පැත්තේ ඉන්න විශේෂඥයෝ කීප දෙනෙකුත් දැම්මා. අන්තිමට 2015 අර පැරණි රජය නිමාවට පත් වෙන අවස්ථාව වන විටත් මේක වෙනමම පනතකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැරි වුණා. ඊළඟට ඉතාමත්ම වැදගත් ඩිවලොප්මන්ට්ස් ගණනාවක් මේකට 2015 මාර්තු මාසේ 19 වෙනිදා මහපොළ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී ගත්තා. මේක ඉතා වැදගත්. මොකද අපේ රටේ ජාතික සම්පත් ඉතාමත්ම ක්‍රමානුකූලව සිස්ටමික් ඔපරේෂන් එකකින් රජයෙන් ඉවත් වීම සම්බන්ධව හොඳම කතාවක් තමයි මේ ස්ලිට් ආයතනය රජයෙන් ඉවත් කිරීම සම්බන්ධව තියෙන්නේ. 2015 මාර්තු මාස 19 වෙනි දින පැවති මහපොළ අධ්‍යක්ෂක මණ්ඩලයේදී මේක සම්බන්ධව සොයලා බලලා ස්ලිට් ආයතනයේ ඉදිරියේ කොහොමද වැඩ කරන්න කියලා සොයලා බලලා දැනුම් දෙන්න ඒ වෙලාවේ මහපොළ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටපු වික්‍රම වීරසූරිය මැතිතුමාට ඩොක්ටර් වික්‍රම වීරසූරිය we all respect him he was a very important person in 1977 government ඒ වුණාට ගරු කථානායකතුමනි මම මේ ගරු සභාවට අද ප්‍රකාශ කරන්න කැමති ස්ලිට් ආයතනයේ රාජ්‍යයේ සතු සම්බන්ධතාවය ක්‍රමානුකූලව නිමා කරන්න ඩොක්ටර් වික්‍රම වීරසූරියගේ මහපොළ භාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙක් විසින් වශයෙන් කරන ලද හැසිරීම බලපෑවා. ගරු කථානායකතුමනි, එතුමා ඔහුට බාර දුන්නහම
ඔබතුමාගේ කාලය අවසානයි.
මගේ කාලය සම්පූර්ණ අවසාන වුණා. ගරු කථානායකතුමනි, තව විනාඩි 5ක් අපේ සභානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. විනාඩි 5ක් මට ලබා දෙන්න මේක නිමා කරන්න අවශ්‍ය නිසා. මේ 2015 මාර්තු මාස 19 වෙනිදා අධ්‍යක්ෂ මණ්ඩල තීරණයෙන් පස්සේ වික්‍රම වීරසූරිය මැතිතුමා මේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණයේ අග ලියනවා. මීට පස්සේ අධ්‍යක්ෂක මණ්ඩල රැස් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අධ්‍යක්ෂක මණ්ඩල රැස් වෙන්න විශාල වශයෙන් වැදගත් වෙන ටොපික්ස් මේ මහපොළ භාරකාර මණ්ඩලයේ නැති නිසා අධ්‍යක්ෂක මණ්ඩලයට බයි සර්කියුලේෂන් ඕනෑම අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාවක් දාන පදනම මත ඔහු අධ්‍යක්ෂක මණ්ඩලය නිමා කරනවා. අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම නිමා කරනවා. අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම නිමා කරලා ගරු කථානායකතුමනි, ඔහු මේ ස්ලිට් ආයතනයට ලිපියක් ලියනවා. ස්ලිට් ආයතනයේ ප්‍රධානියට ලියුමක් ලියනවා. මොකද අධ්‍යක්ෂක මණ්ඩල නැහැ දැන්. ඔහු ස්ලිට් ආයතනයේ චෙයාර්මන් ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි මාලබේ ප්‍රොෆෙසර් එල්.එල්. රත්නායකට ඔහු කියනවා මේ ආයතනය රජයෙන් ඉවත් කරලා ඔබත් සමග එකඟතාවයකට ඇග්‍රිමන්ට් එකකට යන්න අපි දැන් තීරණය කරලා තියෙනවා. ඒ නිසා ඒ ඇග්‍රිමන්ට් එක සඳහා අපි ඔබට අවස්ථාව ලබා දෙනවා කියලා. අප්‍රේල් මාසේ 2015 අප්‍රේල් මාසේ 10 වෙනි දින මේ ලියුම වික්‍රම වීරසූරිය මැතිතුමා එවකට හිටපු අර දැනුත් ඉන්න ස්ලිට් ආයතනයේ ලක්ෂ්මන් රත්නායක මහාචාර්යතුමාට සභාපතිට යවනවා. 2015 මාර්තු මාසේ විශේෂයෙන්ම විශේෂඥ මතයක් ඉල්ලපුවාම ඒක කරන්නේ නැතුව වික්‍රම වීරසිරි මැතිතුමා කරන්නේ මේ ආයතනය ස්ලිට් ආයතනයේ දැන් ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයට බාර දෙන්න පුළුවන් කියලා ලියන එක. ගරු කථානායකතුමනි, එදා UGC ආයතනය නියෝජනය කරමින් ආපු රත්නායක මැතිතුමයි, එදා BOI ආයතනය නියෝජනය කරමින් ආපු තිලාන් විජේසිංහ මැතිතුමයි, එදා මොරටුව විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ආපු ලලිත් ගමගේ මැතිතුමයි අද මේ ආයතනයේ ප්‍රධාන අයිතිකාරයෝ 3 දෙනා විදියට රජයේ මේ ආයතන එළියට අරන් තියෙනවා. මේ කෝප් කමිටු වාර්තාවට පිටු 463ක් තියෙනවා. මම මේ ගරු සභාවෙන් මේ රටේ ගරු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, මේක මහදවල් රාජ්‍ය සම්පත් රජයෙන් ඉවත් කිරීමේ බරපතල වැරදක්. මේ වැරද්ද එප එතනින් නැවතුනේ නෑ ගරු කථානායකතුමනි. මම මේක කිව යුතුයි. වික්‍රම වීරසූරිය මැතිතුමා මේ ආයතනය අර පෞද්ගලික අංශේ කණ්ඩායමට බාර දෙන්න යන ගමනේදී ගෞරවනීය මෙතන ඉන්න අපේ හිටපු ජනාධිපතිතුමා, එතුමාට මම ඉතාම ගරු කරනවා. නමුත් එතුමාගේ උපදේශකවරයෙක් විදියට මේ වික්‍රම වීරසූරිය මැතිතුමා කටයුතු කරලා තියෙනවා. එතුමා දන්නවද නැද්ද? දන්නේ නෑ. එතුමාගේ නමින් කැබිනට් පේපර් එකක් වෙනමම දාලා මේ ආයතනය රජයෙන් ඉවත් වෙන්න ඉවත් කරන්න අවශ්‍යයි කියලා එතුමාගේ නමින් කැබිනට් පේපර් එකක් ඒ උපදේශකවරයා ලිව්වයි කියලායි මම විශ්වාස කරන්නේ. 2017 මැයි මාස 4 වෙනිදා අපේ හිටපු ජනාධිපතිතුමාගේ කැබිනට් පේපර් එකකින් මේ ආයතනය රජයට තියෙන සම්බන්ධය නැති කරගන්නවා. මම හිතන්නේ එතුමාගේ උපදේශකවරයා, එතුමා උපදේශකවරයා විදියට මේ පුටුවේ ඉඳ ගන්නවා, මහපල භාරකාර මණ්ඩලයේ අධ්‍යක්ෂක විදියට එහා පුටුවේ ඉඳ ගන්නවා, ස්ලිට් ආයතනයේ සම්බන්ධතාවයක් තියාගෙන අනිත් පුටුවේ ඉඳ ගන්නවා. එකම පුද්ගලයා පුටු තුනක ඉඳගෙන තුන් පැත්තට ලියුම් අරලා එක පැත්තකින් ස්ලිට් ආයතනයට ලියනවා මේක ඕගලන්ට දෙන්න කැමතියි කියලා. ඒ ආයතනයෙන් එන ලියුමට මේ පැත්තෙන් උත්තරය දෙනවා. ඊළඟට ඇග්‍රීමන්ට් එකක් ගන්නවා. ඒ ඇග්‍රීමන්ට් එක මේ රටේ තවත් වැදගත් ඇමතිවරු දෙන්නෙක්ගේ අස්සන් සාක්ෂියට ගන්නවා. මම කියන්න කැමතියි, මම මේ ඇමතිවරු දෙන්නටම විශ්වාසම ගරු කරනවා. අපේ හිටපු එතුමාලා මෙතන අද නැහැ. ඒ ඇමතිවරු දෙන්නව සාක්ෂියට ගන්නවා. පහුගිය ආණ්ඩුවේ හිටපු ඇමතිවරු. අපි ඉතාම වැදගත් දේශපාලනයක් කරන්නේ. අපි එහෙම පුද්ගල චරිත ඝාතන වලට යන්නේ නැහැ. මං ගරු ජනාධිපතිතුමා ගැනත් කිව්වේ එතුමාට තියෙන ගෞරවෙත් එක්ක. නමුත් ඒ ගෞරවයට බරපතල හානියක් මෙතුමාගේ මේ වැඩෙන් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අතිගරු ජනාධිපතිතුමා හරහා වික්‍රම වීරසූරිය මැතිතුමා මේ ආයතනය රජයේ ආයතනයකට ගැසට් කරන්න එපයි කියලා විශේෂ ගැසට් නිවේදනයකුත් 2017 ජූනි මාස 28 වෙනිදා නිකුත් කරනවා. එනිසා ගරු කථානායකතුමනි, ස්ලිට් ආයතනය රජයෙන් ගැලවිලා තියෙන්නේ ඉතාමත්ම සිස්ටමික් ඔපරේෂන් එකක් ඇතුලේ. මේ සිස්ටමික් ඔපරේෂන් එකට එළිය හිටපු කට්ටියයි ඇතුලේ හිටිය කට්ටියයි සම්බන්ධ වෙලා තියෙනවා. එක රජයක් ගැන තනි ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ, රාජ්‍ය මේ විදියට බංකොලොත් වුණොත් මේ රටේ ජනතාවගේ මුදලෙන් හදන කිසිම ආයතනයක් අපිට ගෙනියන්න වෙන්නේ නැහැ. එනිසා අවසාන විනාඩිය දෙන්න ගරු කතානායකතුමනි, මේ ආයතනය, මේ ස්ලිට් ආයතනය රජයේ සතු ආයතනයක්. මේ ආයතනයේ සංස්ථාපනය කරලා පනතක් පිහිටවන තුරු පොඩි කොම්පැනියක් දැම්මා. කොම්පැනියට ආයතන වලින් ආපු අනිත් ඔක්කොම එළවලා අර රත්නායක මහත්මයයි, තිරාන් විජේසිංහ මහත්මයයි, ඒ වගේම ලලිත් ගමගේ මහත්මයයි ඒ ආයතනයේ අධ්‍යක්ෂකවරු විදියට අද ඉන්නවා. ඒ වගේම මෙහා පැත්තේ වික්‍රම වීරසූරිය මහත්මයව දාලා අවුරුදු 4ක් ඇතුළත මේ වැදගත් දේශපාලඥයන්ගේ නම් ඔක්කොම අර්බුදයට ඇරලා, අර එළියේ ඉන්න ඇමතිවරුන්ගේ නම් අර්බුදයට ඇරලා මේ ආයතන දෙක දාලා අද වෙනකොට රජයට අයිති නැති, පාර්ලිමේන්තුවට අයිති නැති තත්ත්වයට ගෙනත් තියෙන නිසා ගරු කතානායකතුමනි, මගේ කෝප් කමිටුවේ විශේෂයෙන්ම අපේ රටේ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරපු නිර්දේශය අපි පිළිගන්නවා. ගරු පාරිභෝගික කටයුතු ඇමතිතුමා යටතේ මේ ආයතන තිබුණේ. එතුමා විශේෂයෙන්ම 2017 මැයි මාස ඉදිරිපත් කරපු ගරු ජනාධිපතිතුමාගේ කැබිනට් පේපර් එක නැවත ආපසු කැඳවිය යුතුයි කියලා අපි යෝජනා කරනවා. ඒක ආපසු කැඳවීමත් විශේෂයෙන්ම මේ ආයතනයේ රජයට අයිති නැහැයි කියලා ගහලා තියෙන මේ ගැසට් එක ආපසු කැඳවීමත් රාජ්‍ය පැත්තෙන් කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, 1998 අක්කර 25ක් මාලවෙන් අරගෙන ඒකට මිලියන 400ක මුදලක් ඒ වෙලාවේ වැය කෙරුවා කියලා 2015 ඒකට හරියන මුදල විදියට මිලියන 400 ආපහු වැරලා තියෙනවා. ඒක හරියට ඔබතුමා ඉඩමක් ගන්නවා 998 මාලවෙන් ඒකේ මුදල මිලියන 400යි. 2015 ඒක අනිත් එක්කෙන අරගෙන කියනවා ඔයා ගත්තේ මිලියන 400ට නේ නම් මෙන් ඒක තියාගන්න කියලා. එහෙමයි මේ රජයට විරුද්ධව, රාජ්‍යයට විරුද්ධව මේ ගනුදෙනු වෙලා තියෙන්නේ. එනිසා කෝප් කමිටුවේ මේ දෙවැනි වාර්තාව අපේ ඔන්ලයින් ගරු පාර්ලිමේන්තුවේ තියෙනවා. පිටු 463ක් තුල සියලු දේවල් සාක්ෂි සහිතව ඉදිරිපත් කරලා තියෙනවා. එනිසා ගරු පාරිභෝගික කටයුතු ඇමතිතුමාට අමාත්‍යංශේ පැත්තෙන්, ආණ්ඩුව පැත්තෙන් වැඩ කරන්න කියලා මම ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වුණාට කෝප් කමිටු සභාපතිවරයා විදියට ඉල්ලා සිටිමින්, විශේෂයෙන්ම මේ ගරු සභාවට පක්ෂයක් පුද්ගලයෙක් සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි, අපේ රටේ ජාතික ධනය සිස්ටමික් ඔපරේෂන් එකකින් එළියට යන එක පිළිබඳ කදිම පාඩමක් මේක කියලා දීලා තියෙනවා. ගරු මන්ත්‍රීතුමාලගේ ප්‍රශ්න තිබුණොත් ඒවට මට උත්තර දෙන්න පුළුවන්. මේ සියල්ලම ලේඛනගතව ඉදිරිපත් කර තිබෙනවා ප්‍රකාශ කරමින්, මේ ගරු සභාවේ අවධානය මේ සඳහා යොමු කරමින් අපේ රටේ ජාතික සම්පතක් වන ශ්‍රිට ආයතනය මං කියන්නේ ඒක රජයට අරගෙන කොහේ හරි තියන්න කියලා. ඒක සඳහා පාර්ලිමේන්තුවෙන් අනුමත ට්‍රස්ටි එකක් හරි එහෙම නැත්නම් යම් කිසි වැදගත් ආකෘතියක් ඇතුලේ මේවා තියන්න ඕන. ඒකෙන් කියන්නේ නැහැ ශ්‍රිත් ආයතනෙන් මේ රටට හොදක් වෙන්නේ නැහැ කියලා. මේ රටට වැදගත් පිරිසක් එකෙන් බිහි කරලා තියෙනවා. හැබැයි ඒ වැදගත් පිරිස බිහි කිරීමේ මුවාවෙන් 998 මේකට දාපු ආයතනවල 3 දෙනෙක් ඒ ආයතනවලින් අයින් වුණාට පස්සේ තමන්ගේ පෞද්ගලික බූදලයේ විදියට මාලවේ අක්කර 25යි ශ්‍රිට් ආයතනයයි එහෙම පිටින්ම ලියාගත් එක වැරදි කියලායි මේ කෝප් කමිටුව වාර්තා කරන්නේ. ගරු සභා ගරු කතානායකතුමනි, ඔබතුමාට බොහොම ස්තුතියි.
ජගත් පුෂ්කුමාර මැතිතුමාට.
ගරු කතානායකතුමනි, කෝප් කමිටුවේ ගරු සභාපති චරිත මහාචාර්ය චරිත හේරත් මැතිතුමා විසින්
ඕඩර් ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චෙයාර්මන්.
මන්ත්‍රීතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ කෝප් කමිටුවේ ගරු සභාපතිතුමා විසින් ඉදිරිපත් කරන කල්තැබීමේ යෝජනාව ස්ථිර කරමින් විශේෂයෙන්ම කෝප් කමිටුවේ සාමාජිකයෙක් හැටියට එතුමා කියපු කාරණා සම්බන්ධව සියල්ල අනුමත කරමින්ද මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රිත ආයතනයේ කතාව මහා දවල් අර මහා බැංකුවේ වංචාවට හා සමාන නිලබලයෙන් පත්වෙච්ච අධ්‍යක්ෂවරුන් විසින් ඒ ආයතන වලින් අයින් වෙලා ඒ මහා මංකොල්ලයක් පැහැර ගැනීමක් සිද්ධ වූ හා සමාන සිද්ධියක් කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න කැමතියි. එනිසා කෝප් කමිටුවේ සභාපතිතුමා ඉදිරිපත් කරපු කාරණාව සම්බන්ධව රජයේ අවධානය වගේම පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම අවධානය යොමු කරලා ඒ ආයතනයෙන් සුවිශාල සේවාවක් ඉෂ්ට වෙනා වගේම උගතුන් නැනවත් සිසු පිරිසක් බිහි වෙනා වගේම ඒ තුලින් ඒක දඩමීමා කරගෙන මේසා විශාල භූමි භාගයක් මේසා විශාල ධන සම්භාරයක් තියෙන ආයතනයක් පැහැර ගැනීම සම්බන්ධව නැත්නම් අත්පත් කර ගැනීම සම්බන්ධව කටයුතු කරයි කළ යුතුයි කියන යෝජනාව මම ස්ථිර කරමින් මේ අවස්ථාවේ මගේ අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ පරීක්ෂණයට භාජනය කර මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය හිටව මහා මාර්ග අමාත්‍යතුමා මෙතන ඉන්නවා, ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා. ඒ ආයතනේ තමුන්නාන්සේලා දන්නවා. ඒවකට මහින්ද රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා මාර්ග අමාත්‍යංශේ කරු අමාත්‍යතුමා හැටියට එදා ඒ තෝරාගත්ත මාර්ගය ඉක්මනින් කඩිනමෙන් නිම කරන්න හඳුනාගත්ත ඒ මාර්ගය 2015 අවලං කරලා මීරිගමේ ඉඳලා කුරුණෑගල පොතුහැර දක්වා ක්‍රියාත්මක කරන්න තියෙන ඒ කොටස සමාවෙන්න කඩුවට ඉඳලා මීරිගම දක්වා කොටස අවලං කරලා 130,000 කිලෝමීටරයක් කරන් සූදානම් වෙච්ච ඒ මාර්ගය මාස 3ක් ඇතුළත 144,000කට ගිහිල්ලා කිලෝමීටරකින් 44,000 ගහන ආකාරයේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා තමුන්නාන්සේලා කටයුතු කරා. මයිදන් කිරියල්ල අමතුමා මෙතන නිශ්ශබ්දව ඉන්න ඕනේ නැහැ. අමතුමාට තියෙනනම් මෙයාට පිළිතුරු දෙන්න අපි අවස්ථාව දෙනවා. ඒ පමණක් නෙවෙයි, ලැජ්ජා සහගත විදියට මීරිගමේ ඉඳලා පොතුහැර දක්වා කොටස තමන්ගේ ආණ්ඩුවෙන්ම කැබිනට් ඇමතිවරයෙකුටයි සමාගමකට දීලා තාම වැඩ ඉවර කරන්නේ නැතුව ඉන්නවා. මේවා සම්බන්ධ තමුන්නාන්සේලා අපි දන්නවා. අද මේ වෙනදනම් මන් දන්නේ කිරියල්ල ඇමතිතුම හතර සැරයක් නැගිටලා. මේවා පැහැදිලිව මේ වංචා සහගත වෙච්ච දේවල් පැහැදිලිව ඔප්පු කරගන්න හැකියාව ලැබුණා. මොකද ප්‍රතිඵලය? මේ මධ්‍යම අධිවේගීය මාර්ගය හදන්න තීරණය කරේයි කොළඹ ඉඳලා කඩිනමේ නුවරට යන්න නැත්නම් දමුල්ලට යන්න පුළුවන් ආකාරයට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? කඩවත දක්වා මීරිගම කොටස නතර වුණා. එතන ඉඳලා මීරිගමේ ඉඳලා පොතුහැර දක්වා කොටස ක්‍රියාත්මක වෙනවා. දැන් එනම් හරියට නිකන් පයින් යන්න ඕන මීරිගමේ ඉඳලා කඩවතේල මීරිගමට පයින් ගිහිල්ලා අධිවේගී මාර්ගෙන් ගිහිල්ලා කුරුණෑගලට ගිහිල්ලා ආපහු වෙන්න පුළුවන් ආකාරය තියෙනවා. අවුරුදු 5-6ක් තිස්සේ තමුන්නාන්සේලාට මේවා ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. මේ පමණක් නෙමෙයි, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ගැන අපි කතා කරන්න ඕන. ඒ අපි සාකච්ඡා කරා. මේ මාධ්‍ය ජාලය 2015 වෙනකොට මිලියන 1200ක ස්ථිර දැම්පත් තිබුණා. කරුණ නියෝජ්‍ය කතානායකතුමනි, මිලියන 1200ක ස්ථිර දැම්පත් තිබුණා. මේවා 2019 2020 අපි මේවා පරීක්ෂා කරනකොට මිලියන 500 දක්වා වෙනවා. අවුරුදු 5ට මිලියන 700ක් ස්ථිර දැම්පත් වලින් විනාශ කරලා තියෙනවා. ඒක විතරයි නෙවෙයි, මිලියන 500ක් දක්වා ලාභ ලැබු 2015 2014 දක්වා වෙනකොට ලාභ ලැබු ස්වාධීන රූපවාහිනී ආයතනය රුපියල් මිලියන 500ක් පමණ ලාභ ලැබු ආයතනය මිලියන 300 350 400 දක්වා කරු ඉරාන් වික්‍රමාත්න මැතිතුමා අපේ කෝප් කමිටුවේ සමාජික හැටියට ඔබතුමා පිළිගන්නවා ඇති. මේ ඔපෙන්නවා දිගින් දිගටම අකණ්ඩව පාඩු ලබන தත්ත්වයට පත් වුණා. මේ ආයතනයේ විශේෂයෙන්ම ගත්තම මේ ආයතන නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධව මතක් කරනකොට අමාත්‍ය මණ්ඩලේ මම උදාහරණයක් කියන්නම්. 2005 ජූනි මාසේ 16 වෙනි අමාත්‍ය මණ්ඩල පත්‍රිකා පහ විවිධ 26 දරණ අමාත්‍ය මණ්ඩල තීරණාණු උපදේශකවරුන් පත්කින සඳහා ඉල්ලුම් කිරීමේදී නම් කරන ලබන්නාගේ ජීවදත්ත තොරතුරු ඔහුට පැවරණ නියමිත කාර්යභාරය සහ වකවානු සම සංදේශයක් ඉදිරිපත් කොට අමාත්‍ය අනුකාරව සභාවේ නිර්දේශ සහිතව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. එසේ වුවත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහ භාණ්ඩාගාර අනුමැතිය ලබා ගැනීමෙන් තොරව බඳවා ගන්නා ලද උපදේශකවරුන් පස් දෙනෙකු සමාලෝචන වර්ෂයේදී සමාගමේ සිටිය අතර 2017 වර්ෂය තුළදී ඔවුන්ට මාසික දීමා වශයෙන් රුපියල් 45,18,333ක්ද ප්‍රවාහන ඉන්ධනා දීමනා වශයෙන් එකතුව 18,23,805ක්ද ගෙවා තිබුණි. මේවා නික අම්මගේ අප්පගේ භූමිදලේ වගේ පාවිච්චි කරේ. අම්මගේ අප්පගේ භූමිදලේ වගේ පාවිච්චි කළා මේක විනාශය දක්වා ගෙනිච්චේ. මේවා ගොඩනගන්න දැන් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. මේ සරල දේවල් මේක උපදේශ 2016 වර්ෂයේ උපදේශකරු ඉවත් වී යන අවස්ථාව ඔහුට ආයතන ලබා දෙන ලද ඇපල් වර්ගයේ දුරකථනයේ හා රූපවාහිනී යන්ත්‍රය ආපසු ලබා ගන්න උතුමිනි. තව දෙම නිලධාරියගේ පුද්ගලික දුරකථන බිල්පත් වේවීම සඳහා ගෙවන ලද රුපියල් 77,669ක්ද නිලධාරියගේ හෝ ගෙවීම නැති වග්ගීතු පාර්ශ්වයන් අයකර ගන්න උතුමිනි. මෙන්න ස්වාධීන මාධ්‍ය ස්වාධීන රූපවාහිනී ආයතනයට වෙච්ච කාරණා. මම දන්නවා මේ කාරණා ගැන මතක් කරනකොට මෙයාට විවිධ තනතුරු අරගෙන තිබුණා, විවිධ අය පත් කරගෙන තිබුණා. මේ පත් කරගත්ත අය සභාපතිවරියක් හැටියට හිටියා. ඒ සභාපතිවරිය රාජයේ නිලධාරිනියක්, අතිරේක ලේකම්වරියක්. ඒ සභාපතිතුමිය අද ඒ සභාපතිතුමිය බඳවගෙන තිබුණා තවත් අලෙවි කළමනාකාර මහත්මිය. ඒ අලෙවි කළමනාකාර මහත්මියත් මේක විනාශය දක්වා ගියා. අලෙවිය කොහොමදත් විනාශය දක්වා ගෙනිච්චා. එක පැත්තකින් මට කනගාටු වෙනවා. මේ සභාපතිතුමියත් අද ආමාත්‍යංශික අතිරේක ලේකම්වරයෙක් හැටියට අද වෙනකොට ඉන්නවා. තයියක මාරු කරගෙන ඒ නිලධාරියම අපේ ආයතනයක අද මෙහෙම නිලධාරියෙක් හැටියට වෙනවා. පැල්වත්ත සීනි ආයතනයේ අද පැල්වත්ත සීනි ආයතනය අද අතිගරු ජනාධිපතිතුමා ස්තුතිවන්ත වෙනවා. එතුමා ගත්ත ප්‍රතිපත්ති තීරණය නිසා රුපියල් 290කට විකුණන්න බැරුව තිබුණු මේ එතනෝල් ලීඩරයා අද රුපියල් 550 දක්වා වැඩි කරලා විකුණන්න හැකියාව ලැබුණා. ඒ නිසා අද ලාභ ලබන තත්ත්වයට පැල්වත්ත ආයතනය, සෙවණගල ආයතනය ගෙනල්ලා තියෙන්නේ අතිගරු ජනාධිපතිතුමා ගත්ත ප්‍රතිපත්තිමය තීරණය මත. නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආයතනයේ අද ගොවියා වගා කරන ඒ වෙනුවෙන්ම ජනාවාස උග්ගොවියා ඒ වෙනුවෙන්ම ආයතනයට උග්ගස්තික සභයන්ට තමයි ඉඩම් දීලා සියලු පහසුකම් දීලා කටයුතු කරන් තියෙන්නේ. අද වෙනකොට ජනාවාස ගොවියාගේ උක්තික බිල දී ගන්නේ නැහැ. එහා පැත්තේ ඉන්න ව්‍යාපාරිකයන්ගේ නැත්නම් දේශපාලඥයන්ගේ මේ උග්ගස්තික ගේනවා. ඒගොල්ලන්ට ස්පෙෂල් පර්මිට් එක දෙනවා. අර මිනිස්සු දවස් 4-5 තියාගෙන ඉන්නවා පැල්වත්ත ආයතනයේ. අද උග්ගස් කපන ගේන ට්‍රැක්ටරේ දවස් 5 තියාගෙන ඉන්නවා. අද දේශපාලඥයන්ගේ සහ නිලධාරින්ගේ උග්ගවගාව කරලා කිලෝමීටර් 40-50 කපාගෙන ඇවිල්ලා දෙනවා. ඉතින් අර එදා ස්වාධීන රූපවාහිනී ආයතනයේ සභාපතිවරිය අද ඒ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා ඉන්නවා. එතකොට එතුමියට හිටපු නිලධාරියේ කලවේ කළමනාකාරවරයා අද පැල්වත්ත ආයතනයේ මෙහෙයුම් කළමනාකාර වෙනවා. පුදුමාකාර දූෂණයක් වෙනවා. මම පැල්වත්ත ආයතනයේ හිටපු සභාපතිවරයා හැටියට තියෙනවා. අද එතන යන්ත්‍රයක් කැඩලා තියෙනවා. ලක්ෂ ගණන් දවසකට ගේනවා ජෙනරේටර් එකට.
ඔබට මාර්ට විනාඩි 2යි. විනාඩි 2යි.
විනාඩි 12ක් මට තියෙනවා.
ඔව්. ඒක තව දෙකක් ඉතුරු වෙනවා.
විනාඩි 7යිනේ ගිහිල්ලා දෙන්න කරන්නේ.
නෑ.
හරි. මම මේවා ගැන මතක් කරේ. ඉතින් ඒ නිසා මම විශේෂයෙන්ම මේ පැල්වත්ත ලංකා සීනි සමාගමේ නිලධාරීන් කරන දූෂණ සම්බන්ධව කරුණාකරලා හොයලා බලන්න කියලා මම රජයට යෝජනා කරනවා. ඒ වගේම පහුගිය යහපාලන රජයේ කාලේ මේ ආයතන විනාශ කරන්න කටයුතු මේ ආයතන විනාශ කරන්න කටයුතු කරපු නිලධාරීන් සම්බන්ධව විශේෂයෙන්ම ඒ පරීක්ෂණ කරලා කටයුතු කළ යුතුයි කියන එක මගේ අවධානය යොමු කරනවා. ලංකා ගමනාගමන මණ්ඩලය ගැන කතා කරනකොට මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ගබඩාවට ගෙනෙන ලද රුපියල් 66,49,020ක් වටින අමතර කොටස් මණ්ඩලයේ අමතර කොටස් පරීක්ෂණ කණ්ඩායම විසින් පරීක්ෂා කිරීමෙන් පසු අදාළ පිරිවර්තන හර නොගැලීම නිසා ප්‍රතික්ෂේප කර තිබුණි. එසේ වුවද එම අමතර කොටස් අදාළ ආයතන වෙත නොයවා වර්ෂ දෙක කාලයක් 2019 ජූනි මාස වෙන විටත් ගබඩාවේ රඳවාගෙන තිබුණි. එම කොටස් භාවිතයට ගත නොහැකි යපන පරිදි දිරාපත්ව තිබුණ අතර ඒ හේතුවෙන් ගබඩා ඉඩ ඇහැරි තිබුණි. මේ මහජන මුදල් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මහජන මුදල් මේව ගැන අපි අවධානය යොමු කරන්න ඕන. තවත් කාරණාවක් තියෙනවා. මණ්ඩලයේ සුඛෝභෝගී බස් රථ 125ක් සඳහා කැමරා හා GPS පද්ධතිය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා මණ්ඩලයේ පුද්ගලික සමාගමක් සමග රුපියල් 33 lakhs 336 lakhs 28,000 840 ගිවිසුමකට එළඹ තිබෙන සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය. දැනට මේ බස් 125න් දැනට මේ බස් රථවල සවිකරන ලද GPS උපකරණ 11ක් පමණ වැඩ කරන අතර අනෙක් බස් රථවල අක්‍රියව ඇත. මේ ව්‍යාපෘති සිදු කිරීමට පෙර මූලික සාක්ෂි අධ්‍යයනය පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණ හා ප්‍රතිඵල පුරෝකථනය කරන ආකාර පිළිබඳ අධ්‍යයනයක් සිදු කරන ඇත.
අවසන් කරන්න.
සභාවේ නියෝජිත කතාන සුකෝභෝගී බස් රථ 125ක් සඳහා GPS මුදිකාන්ද උපාසකගේ අදාළ ප්‍රසම්පාදන කිවිසු 8 වගන්තිය අනුව අගලුවද ප්‍රමාද ගාස්තු 33 lakh 63,62,804 සැපයුම් කරුගෙන් අය කරගෙන නොතිබුණි. ඊට වඩා වැදගත්ම කාරණාව තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්ම අනුව ඉලෙක්ට්‍රොනික බස් ටිකට් මැෂින් 1000ක් රුපියල් මිලියන 35ක් බයකර මිලදී ගැනීමට සැලසුම් කර තිබුණු අතර ඒ සඳහා 2018 පෙබරවාරි 19 දින පැවති අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම මගින් අනුමැතිය ලබා දී තිබුණි.
නමුත්
2018 වර්ෂය තුලදී
අවසන් කරන්න
මිලියන 75.9ක් වටිනා ටිකට් මැෂින් 2000ක් මිලදී ගැනීමට මණ්ඩලය කටයුතු කර තිබුණ අතර ඒ තුල අනුමැතියෙන් තොරව මිලදීගත් ටිකට් මැෂින් සංඛ්‍යාව 1000ක් ඇතුළත් වේ. අනුමැතියක් නැතුව 1000ක් ගන්න අනුමැතිය ගාම පව 1000ක් කරන් තියෙනවා. ඉතින් මේවා මෙන්න මේ ආකාරයේ මම විශේෂයෙන්ම
අවසන් කරන්න
මේ කෝප් කමිටුවේ සභාපතිතුමා ප්‍රධාන අපේ සියලුම සමාජික මහත්මයන්ට පක්ෂ පාට ભેදයෙන් තොරව අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ කරුණු සාකච්ඡා කළ බල්ලා මේ වගේ වැදගත් විවාදයක් අපිට ලබා දීම සම්බන්ධ ස්තුතිය පළ කරමින් කරුණු කාරණා බොහොමයක් තියෙනවා. කාල සීමාව වෙච්ච නිසා මේ කරුණු ටිකවත් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම සම්බන්ධ ස්තුතිය පළ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ඔබතුමාගේ ස්තුතිය. ඔව් කිරියල් බන්තිතුමා.
මේ නම සඳහන් කෙරුවා. මං හිතන්නේ ඉතුමා කෝප වාර්තාව කියවල නැහැ. මොකද අද උදේ චරිතේරත් මහත්තයා කියපු වාර්තාවේ මං මහා මාර්ග ඇමති හැටියට ඉන්න කාලෙත් තියෙන එකම චෝදනාව තමයි ශක්්‍යතා වාර්තාව වෙනස් කරලා අලුත් ශක්්‍යතා වාර්තාවක් ආරම්භ කරුවා කියලා. ඉතින් ඒක වැරද්දක් නෙමෙයි. ආණ්ඩු වෙනස් වෙනකොට ප්‍රතිපත්ති වෙනස් වෙනවා.
පැහැදිලි.
කලින් ආණ්ඩුවේ ජස්වන්ඩ්ට් කලින් ආණ්ඩුවේ නිරබුල්ලෙන් පටන් ගන්න කියලා තිබ්බා. අපි කටුව තිබ්බට ගත්තා. ඒක අපේ ප්‍රතිපත්තිය. හැබැයි ඒතර වංචාවක් වුණා කියලා නෑ ඇත්ත වශයෙන්ම.
ඔව් ඔබතුමා.
The allegation is we have changed. We are called for a fresh report.
Study. හරි මන්ත්‍රීතුමා. ඔව්. මේක විවාදයක් කරගන්න එපා පහු දැන්. ඔබතුමාට පිළිතුරු කතාවෙදි කියන්න. ඔව්. ඔතනින් අවසන් කරන්න කිරියල් මන්ත්‍රීතුමා.
එහෙම දෙයක් වාර්තාවේ නැහැ.
හරි. පැහැදිලි. ගරු පාර්ලි චම්පික රණවක මන්ත්‍රීතුමා විනාඩි 12යි.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි කවුරුත් දන්නවා මේ පාර්ලිමේන්තුවේ තිබෙන විශේෂ වරප්‍රසාදයක් තමයි රාජ්‍යයේ මූල්‍ය කටයුතු පිළිබඳව සොයා බැලීමට දීලා තියෙන විශේෂ වරදානයේ ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්තිය. ඒ වගේම ව්‍යවස්ථාවේ 76 වෙනි වගන්තියෙන් නීති පැනවීමට ලබා දීලා තියෙන විශේෂ වරප්‍රසාද. ඒක තමයි මේ පාර්ලිමේන්තුවේ තියෙන විශේෂ වරප්‍රසාද දෙක ව්‍යවස්ථාව දිස බැලුවහම. ඉතින් මේ 148 වෙනි වගන්තිය ක්‍රියාත්මක කරනකොට විවිධාකාරයෙන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ සඳහා දායක වෙන්න පුළුවන්. එසේ දායක විය හැකි එක ප්‍රධාන ආයතනයක් තමයි මේ පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ ආයතනය. ඒ නිසා මම සතුටු වෙනවා එහි සමාජිකයෙක් හැටියට, එහි සභාපතිතුමා මහාචාර්ය චරිතහෙරත් මැතිතුමා ඇතුළු ඒ සමාජික මණ්ඩලය එකඟ වෙලා වාර්තා කීපයක් අද සභාගත කළා. ඒ පිළිබඳව මම ඉතාම සතුටටපත් වෙනවා. මම අපේ විගණකාධිපතිතුමාගෙන් නිල නෝන වාර්තාවක් ලබා ගත්තා. 2019-2020 ප්‍රධාන රාජ්‍ය ආයතන 100කට අධික ප්‍රමාණයක් සම්බන්ධ. මම බොහොම කනගාටුවෙන් කියන්න ඕනේ 2019 මූල්‍ය ප්‍රගතියක් ලබාගෙන තිබිච්ච ආයතන සියල්ලම පාහේ 2020 දී පාඩු ලබන තත්වයට ඒ වාර්තාවට අනුව ඒ දත්තවලට අනුව පත් වෙලා තිබෙනවා කියන එක. මේ රාජ්‍ය ආයතන පාඩු ලබනකොට බිඳ වැටෙනකොට මූල්‍ය වශයෙන් කඩා වැටෙනකොට ඒක මේ රටේ ආර්ථිකයටත් බොහොම පරපතල විදිහට බලපාන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වගේම මම විශේෂයෙන් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ 2019 දී විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ රටේ විශේෂ වාර්තාවක් නිකුත් කළා. ඔබතුමත් විදුලි බල ඇමති හැටියට හිටිය කරු නියෝජ්‍ය කතානායකතුමනි, 2009 වර්ෂයේ සිට 2016 ජූනි දක්වා නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා කරන ලද ගල්ලඟුරු ප්‍රසම්පාදනය ගැන මේ ගැන බොහෝ දෙනෙක් නොයෙක් වාද විවාද කරලා තියෙනවා, ප්‍රශ්න නගලා තියෙනවා, ගල්ලඟුරු වංචා ගැන කතා කරලා තියෙනවා, නොයෙක් දෙනා කරලා තියෙනවා. ඒ අනුව යම් ආකාරයක නීතිමය ලියවිල්ලක් පිළිගත හැකි ආයතනයක නීතිමය ලියවිල්ලක් හැටියට මේ ලියවිල්ල අපිට පිළිගන්න පුළුවන් මේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ මේ ලියවිල්ල. මේ මගින් මොකද්ද කියලා තියෙන්නේ? අපේ රටේ ගල්ලඟුරු බලාගාරයේ 2010 තමයි ක්‍රියාත්මක වුණේ. ඒ සඳහා ගල්ලඟුරු ටෙන්ඩරය 2008 වර්ෂයේ තමයි දියත් කළේ. 2009 තමයි ඒ ගල්ලඟුරු ටෙන්ඩරය නොබෙල් රිසෝර්සස් කියන ආයතනයට ලබා දුන්නේ. මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච තාක්ෂණික දූෂණයක් හැටියට පැහැදිලිව නම් කරන්න පුළුවන් දූෂණයක් තමයි එදා ඒ 2009 මේ ටෙන්ඩරය නොබෙල් රිසෝර්සස් වෙත ලබා දීම. කරුණු පැහැදිලි කරන්න කාල වේලාව නැති නිසා මම විසින් 2014 ලියන ලද ආලපාලු ආර්ථිකය නැමැති කෘතියේ මේ ගල්ලඟුරු ගෙන්වීම නැමැති පරිච්ඡේදයේ මේ නොබෙල් රිසෝර්සස් ආයතනයට මේ ටෙන්ඩරය ලබා දීම සඳහා එවකට ක්‍රියාත්මක වෙච්ච අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ගත්ත කැබිනට් මණ්ඩලය නොමග යවන්න, ඒ වගේම විදුලි බල මණ්ඩලය නොමග යවන්න කරපු සංඛ්‍යාලේඛන විද්‍යාව මම පැහැදිලි කරලා තියෙනවා. හැන්සාඩ් ගත කිරීම සඳහා ඒක මම සභාගත කරනවා. මේ ගල්ලඟුරු මේරට්ට ප්‍රසම්පාදනය කියන්නේ ඩොලර් මිලියන 250ක ව්‍යාපාරයක්. ඒ නිසා අද මේ රටේ ඩොලර් හිඟයත් එක්ක බරපතල ප්‍රශ්න වලට මුහුණ දෙලා තියෙන ගැටලුවක්. මේ නොබෙල් රිසෝර්ස් සමාගමට අවුරුදු 3කට මේක ලබා දුන්නේ. ඒ අනුව නව ටෙන්ඩරයක් 2013 එන්න නියමිතව තිබුණා. නමුත් ඒ ටෙන්ඩරයට පුදුමාකාර විදිහට බාධා කරලා පළවෙනි දීර්ඝ කිරීම නැවත ලබා දුන්නා මේ නොබෙල් රිසෝර්ස් සමාගමට. ඒක පැහැදිලිව මේ විගණකාධිපති වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. මොකද ගල්ලඟුරු නැති වුණොත් බලාගාර වැහෙනවා, බලාගාර වැහුනොත් විදුලිය කැපෙනවා, විදුලිය කැපුණොත් ආණ්ඩුව වැටෙනවා කියන ඒ තර්ජනය කරමින් මේ ටෙන්ඩරේ දීර්ඝ කලා පළවෙනි වතාවට 2013 නැවත දෙවැනි වතාවටත් මේ ටෙන්ඩරය 2014 දීර්ඝ කරනු ලැබුවා. ඒ ආකාරයට අර පැරණි තර්ජනයම ඉදිරිපත් කරමින් වෙනත් තරගකරුවන්ට ඉදිරිපත් වෙන්න ඉඩ නොදෙමින් ක්‍රියා කළා. මේ නොබෙල් රිසෝර්ස් එකට හැකියාව ලැබුණා 2016 වෙනකම්ම මේ නාටකය කරගෙන යන්න. ඒ ගැන නිවැරදි විස්තරයක් මේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. මේකෙන් උපයපු ධනය ගැන කියනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, නොඑක් දෙනාට කිව්වොත් මට හම්බුණා මේ ළඟදී ඡායාරූප පෙළක් 2014 ස්වර්ණවාහිනී ආයතනය මිලදී ගැනීමට ගිය අවස්ථාවේ ගත්ත ඡායාරූප පෙළක්. ඒ පිටිපස්සේ හිටියේ මේ නොබෙල් රිසෝර්සස් එකේ දේශීය නියෝජිතයා සහ මේ රටේ ඉහළම දේශපාලන පවුලක ඒ ඥාතිත්වයක් තියෙන පුජ්‍යලේ කීයද ගන්න රුපියල් බිලියන 8යි. එතකොට මේ කාලය ඇතුළත උත්පාදනය කරගන්නා ලද විදුලි බල පාරිභෝගිකයන්ගෙන් හොරකම් කරගන්නා ලද ධනය කොච්චරද කියන එක ඒකෙන් අපිට ඉතාම පැහැදිලි වෙනවා. ඊළඟට තව ක්‍රියාවලියක් වුණා. ඒක තමයි මගේ ඇමති ධූරයටත් ප්‍රශ්නයක් මතුවෙච්ච ක්‍රියාවලිය. මේ නොබෙල් රිසෝර්සස් එකට ගල්ලඟුරු සපයන්න අපහසුයි කියලා අර හෝස් මේජර් කියන කන්ඩිෂන් එක තියෙනවා කියලා ටෝරියන් නැමැති සමාගමකට අමාත්‍යාංශයවත් දැනුවත් නොවි ලබා දුන්න ටෙන්ඩර් පහක් ඇඳවන්න. ඒ ටෙන්ඩර් පහට මම ඇමතිවරයා හැටියට රෙහි වුණාම ඒකට බරපතල ප්‍රශ්න පැන නැග්ග මේ සමාගම් වල තියෙන බලය නිසා. කවුද ටෝරියන් පිටිපස්සේ හිටියේ කියලා හොයලා බැලුවොත් මතක් වෙනවා, මතක ඇති ලංකාවේ මුලින්ම ගුවන්ගත කරපු චන්ද්‍රිකාවද. අන්නේ චන්ද්‍රිකාවට මූල්‍ය සැපයුම් කරපු ආයතනය මේ ටෝරියන් ගණදෙනුව පිටිපස්සේ හිටියයි කියන එක අද පැහැදිලිව පේන්න තියෙන කාරණයක්. මේ ගල්ලඟුරු වලින් නටපු නැටලි, මේවයින් ලබාගත් ලාභ වලින් කරපු දේවල්. ඊට පස්සේ මේකට අපි විධිමත් ටෙන්ඩර් පටිපාටියක් ඇති කරන්න මේ ඒකාධිකාරිය කඩන්න මම අමාත්‍යවරයා හැටියට අපි යෝජනා කළා මේ ස්පොට් ටෙන්ඩර් ක්‍රමය. ඒක මේ ගැන මෙහි සඳහන් වෙලා තියෙනවා. ඒ අතරේ දිගුකාලීන ටෙන්ඩර් පටිපාටි යටතේ සුවිස් සිංගප්පූරු ආයතනයට මේ ටෙන්ඩරේ ලබා දෙන්න ගිය වෙලාවේ ඒ සම්බන්ධයෙන් මගේ නිරීක්ෂණ මම ලබා දුන්නා එවකට අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. මොකද පාර්ලිමේන්තුව ඒ වෙලාවේ වහලා දාලා තිබුණේ. ඒක ඉතාම පැහැදිලිව මේ වාර්තාවේ තියෙනවා මගේ නිගමනය. මේ ටෙන්ඩරේ අවලංගු කර අලුතෙන් ටෙන්ඩර් කැඳවන ලෙස ප්‍රසම්පාදන අභ්‍යාචනා මණ්ඩලය ලබා දී ඇති තීරණේ පිළිගත යුතු බව, එසේම ගල්ලඟුරු කොන්ත්‍රාත්‍රව වසරක් සඳහා පමණක් සීමා වී යුතු බවද, දැනට අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති ලෙස ක්ෂණික ප්‍රසම්පාදනයේ මගින් තවත් වසරක් යනතුරු ගල්ලඟුරු මිලට ගත යුතු බවද, ගල්ලඟුරු හිඟේ වැළැක්වීමට. නමුත් ඒ මැතිවරණයේ අවස්ථාවේදී මේ ගල්ලඟුරු වංචා වෙනවාය කියලා අපට මඩ ගහනද මේ ඇතම් ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෝ මේක පාවිච්චි කළා. මම බොහොම පැහැදිලිව කියනවා ඒ ගල්ලඟුරු ටෙන්ඩරේ අවලං කිරීම ගැන තමයි මගේ ස්ථාවරයේ තිබුණේ. මම එතරම් නොනැවති මේ සම්බන්ධයෙන් ලිපියක් ලිව්වා කැබිනට් පත්‍රිකාවත් දාලා. ඒ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට. එතුමා ජනාධිපති කොමිසමක් පත් කළා. ඒ ජනාධිපති කොමිසම රැස් වුණාම මට කිව්වා ඇවිල්ලා ඒ සාක්ෂි ලබා දෙන්න කියලා, විශේෂඥ සාක්ෂිය. මම ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2018 මම ගිහිල්ලා ඒ සාක්ෂිය ලබා දුන්නා. ඒ සාක්ෂිය මේ රටටම දැනගන්න මම අද මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කරන්න සභාගත කරනවා. ඇයි මේ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඉදිරිපත් කරපු වෙලාවේ මම බොහොම ආශාවෙන් බැලුවා මේ වාර්තාවේ මගේ සාක්ෂිය ඇති මේ ගල්ලඟුරු සහ විදුලි බලාගාර පිළිබඳව ඇති වෙන වංචා දූෂණ පිළිබඳව, අපි කරපු පැමිණිල්ල පිළිබඳව තොරතුරු මේ ජනාධිපති කොමිසම් වාර්තාවේ ඇති කියලා හිතාගෙන මම බොහොම සතුටෙන් ඒක පෙරලලා බැලුවා. එක අකුරක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. ඒ පිළිබඳ මගේ පැමිණිල්ල ගැන සටහනක් තියෙනවා මිසක් මාදුන් සාක්කිය පිළිබඳවත්, මාකල කටඋත්තරය පිළිබඳවත්, මාකල හෙලිදරව් පිළිබඳවත්, වෙනත් විශේෂඥ සාක්කිකරුවන් පිළිබඳවත් කිසිම වදනක් ඒ ජනාධිපති කොමිසම් වාර්තාවේ නැහැ. ගල්ලඟුරු මාෆියාවේ බලවත්කම අපිට දැන් පේනවා ඒකේ. ඊළඟට අල්ලස් දූෂණ කොමිසමට කරපු පැමිණිල්ලක් මත අල්ලස් දූෂණ කොමිසමෙන් මේ පිළිබඳ නඩුවක් පවරන්න ගියා. මටත් එන්න කිව්වා ඒ පිළිබඳ සාක්කියක් දෙන්න. සාක්කිය දෙන්න ගියාම මේ නිලධාරිතුමා මට කිව්වා මේ පිළිබඳව ගරු ඇමතිතුමනි අපිට නැවත නැවතත් කරුණු දක්වන්න කියලා තියෙනවා, අපි කියලා තියෙනවා නඩු පවරන්න කියලා. නැබැයි නැවත නැවතත් කරුණු දක්වන්න කියලා දැනුම් දීලා තියෙනවා. මම මේ නිලධාරිතුමාට කිව්වා මම දන්නවා ඔය සෙල්ලම ඔය නඩුව කිසිම දායක පැවරෙන නඩුවක් නෙවෙයි. ඒ නිසා මගේ කාලය නාස්ති කරන්න එපා කියලා මෙන්න මට කියන්න තියෙන දේ කියලා ආවා. ඒ නඩුව අද වෙනකම් පැවරුවේ නැහැ. මේ ගල්ලඟුරු මාෆියාවේ බලවත්කම. ඒ වගේ මම කියන්න ඕනේ අද මේ ඇති වෙලා තියෙන මේ ඩොලර් හිඟය නිසා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ මහ බැංකුව 1978 මේ රට විවෘත කළාට පස්සේ අපේ මහ බැංකුවේ ඒ විදේශ වත්කම් සුද්ධ විදේශ වත්කම් ඍණාගයක් අරන් තියෙනවා. මුළු බැංකු ශාස්ත්‍රයේම ඒ වත්කම් ප්‍රමාණය ඍණ ඩොලර් බිලියන 3.6ට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අද කනිල තෙල් ගෙන්නන්න ගියත් ගල්ලඟුරු ගෙන්නන්න ගියත් කිසිම විදේශ බැංකුවක් අපේ බැංකුවලට ඒ අවශ්‍ය කරන ඒ ස්ථාවරත්වය එහෙම නැත්නම් ඒ කන්ෆර්මේෂන් එක
ලබා දෙන්නේ නැහැ.
මම කියන්න ඕනේ ගල්ලඟුරු ටෙන්ඩරයක් මීට සතියකට කලින් දැම්මා. ඒ ටෙන්ඩරයට කිසිම කෙනෙක් ආවෙ නැහැ. මොකද හේතුව ඒ ගල්ලඟුරු ටෙන්ඩරයට පැමිණිලා ඒකට ස්ථිරත්වයක් දෙන්න අපේ ලංකා බැංකුවට හෝ මහජන බැංකුවට කිසිම විදේශ බැංකුවක් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ අපේ ඇමතිතුමාලගේ දැනගැනීම පිණිස මම කියන්න ඕනේ මේ ගිය සතියේ ගල්ලඟුරු බලාගාරයෙන් තමයි ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 49.2% නිපදවුවේ. ගල්ලඟුරු තියෙන්නේ දෙසැම්බර් මාසය දක්වා විතරයි. ඒ කාලය ඇතුළත මේ ගල්ලඟුරු ප්‍රශ්නේ විසඳාගත්තේ නැත්නම් මේ රජයේ ඩොලර් ප්‍රශ්නේ විසඳාගත්තේ නැත්නම් මේ රටේ පැය 12ක් විදුලිය කැපීම නවත්තන්න නම් බෑ ගරු ඇමතිතුමනි. ඒක තමයි අපි දන්න ඇත්ත. ඊළඟට කන්ටේ නීතිගත සංස්ථාවේ බොරතෙල් ගෙන්නන ඒ ටෙන්ඩර් පහක් එක පිටම පස්වරම කවුරුවත් නැහැ. මොකද වෙන්නේ පිරිපහදුව වහන්න වෙනවා. දැන් ඇමතිතුමා ඇතුළු පිරිස් කියනවා අලුත් පිරිපහදුවක් හදනවා, පිරිපහදුවේ ධාරිතාව මෙච්චරකින් වැඩි කරනවා කියලා. හැබැයි තියෙන පිරිපහදුවට නොවැම්බර් මාසේ ඉඳන් තෙල් නැහැ. මොකද වෙන්නේ පිරිපහදුව වැහුවොත් පිරිපහදුවේ අප තෙල් හැටියට ක්‍රියාත්මක වෙන ලංකා විදුලි බල මණ්ඩලයට අයිති බලාගාරවල මෙගාවොට් 300ක් වැහෙනවා. වැහිච්ච හැටි රටේ විදුලිය කපන්න වෙනවා. ඒක නිසා මම කියනවා මේ ගැන බරපතල විදිහට කල්පනා කරන්න. මේක මේ මාර්ගෝපදේශ දීලා අර මහ බැංකුවේ අධිපතිතුමා අර ජැග්ගේ අර බෝංචි වල වගේ අහස් මාලිගා හදලා අපට පෙන්නනවා. හැබැයි ඒවයින් මේ ප්‍රශ්නේ ජය ගන්න බෑ. දැනට තියෙන ආර්ථික අර්බුදය, මූල්‍ය අර්බුදය, ඒක ක්‍රමක්‍රමයෙන් බලශක්ති අර්බුදයක් බවට පත් වෙලා ලෙබනනේ තත්වයට මේ රට ජනවාරි මාසේ පත් වෙනවා. අපි මේ ප්‍රශ්නේ විසඳගත්තේ නැත්තම්. ඒ නිසා අවසාන වශයෙන් මම කෝප් කමිටුවේ සභාපතිතුමා ඇතුළු ඒ සමාජිකයන් සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. පක්ෂ ભેදකින් තොරව මේ පිළිබඳව යම් යම් විශ්ලේෂණයන් කළා දත්ත ඉදිරිපත් කිරීම ගැන. ඒ වගේම විශේෂයෙන්ම විගණකාධිපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට අපි ස්තුතිවන්ත වෙනවා. මේ ඇතම් කාරණා පිළිබඳව මේ වගේ වැදගත් වාර්තාවන් ඉදිරිපත් කළ සමාජය දැනුවත් කිරීම ගැන. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා, මේ කෝප් කමිටුව කියන්නේ විගණන වැරදි හොයන, දූෂණ හොයන තැනක් හැටියට තමයි රටේ පිළිගැනීම තියෙන්නේ. කොප්පට ගිහිල්ලා අපේ රටේ රාජ්‍ය ආයතන වලට වැදගත් වාණිජ සැලසුම් ඉදිරිපත් කළා. ඒ වාණිජ සැලසුම් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා හොයලා බලලා ක්‍රියාත්මක වෙන උපදේශනාත්මක ක්‍රියාවලියකට කෝප් කමිටුව පත්කරනද අපේ නව සභාපති මහාචාර්යතුමා ඇතුළු ඒ කණ්ඩායමට හැකියාව ලැබේවයි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙමි.
ස්තුතියි ඔබතුමාට.